ಗೌರವ ಅಮೇಚರ್ ಪಳನಿತ್ಯಾಮರು
ಗರು ಮೂಲಸ್ಥಾನ ಸಭಾಪತಿ ಮೇನೆ ವ್ಯಾಪಾರನ ಆಂಡುವ ಎತಿವಲ ಅವರು ಹತರಾಯ್ ಅವರು ತುಣಮ ವ್ಯಾಪಾರನ ಆಯ್ವೇತಮ ಇದ್ರಿಪತ್ಕಾರೆ ಮೇ ಅವರು ತಮೈ ಅಪಿಟ ಎಕ್ಸಾ ಜಾತಿಗೆ ಪೆರಮುಣ ಆಂಡುವ ವಿತ್ಯಟ ಆಯವೇ ಇದ್ರಿಪತ್ಕಾರ ಆಯವೇ ಕಥಾ ಕಾರಣ ಕೊಟ್ಟ ಆಯವೇ ಜನತಾ ಇಲಕ್ಕರಗಣ ಕರಪು ಆಯ್ವೇ ಸಮಾರ ಕಟ್ಟಿಯ ಮುಣದಕ್ಕೆ ಮೆತಿವರನ
ಓಡ ಪ್ಲೀಸ್ ಉಂಟಬಿಲ್ಲ ಕೇಸ ವಿಧಾನಗೆ ಬಿಲ್ ಟೇಕ್ ತೆಚ್ಚ
ಏಕನಿಸಾ ದೇ ಮೇ ಮಂಗಲ ಮತ್ತುಮಾಗಿ ಆಯವೇ ಎತ್ತರಮೇವಿಲ್ಲ ಜನತಾವಟ ವಿಶಾಲ ಸಂವರ್ತನ ಕರಾಂಡ ರಟವೆನವೇ ಅದಪ್ಪು ಆಯವೇ ಏಕನಿಸಾ ವಿಪಕ್ಷ ಕಟ್ಟಿಯ ಓಣೆ ವಿಲಾವ ಆಂಡು ಆಂಡು ಇದ್ರಿಪತ್ಕರಣ ಆಯವೇ ಒಂದಕ್ಕೇನೆ ಈ ವಿಚನದ ಕರಾಂಡೆ ಏಕನಿಸಾ ಜನತಾವ ದನ್ನೋ ಮೇ ಆಯವೇ ಗಾನೆ ಈಯ ಪೆರದ ಕಥಾಕರಪು ಅಪಿ ನಾಮಲ್ ಮಂತ್ರಿ ತುಮಾ ಕಿವಾ ಏ ಕಥಾವ ಮೇ ಆಂಡು ಎವಿಲ್ಲ ಗೆವಾಲ್ ಎದುವದಗಿಲ್ಲ ಉತ್ತರ ಎದುವದಗಿಲ್ಲ ವತುಕರ ಎದುವದಗಿಲ್ಲ ಎದು ಮಾಡ ಮೇವೆಲ್ಲ ಉತ್ತರ ದಂಡೆ ಓಣ ವಿಲ ತೀನೆ ಉತ್ತರ ಎದುವದಗಿಲ್ಲ ದಂಡೆ ವತುಕರನ ವಿಶಾಲ ಗೆವಾಲ ಕದಲ ತೀನವಾ ಎತ್ತುಮ ಆವಾಣ ಮಂಗಿಲ ಎತ್ತು ಮಾಡ ಪೆನ್ನಂಡ ಪುಳುವ ಇತಿಹಾಸ ಬಲ್ನ ಕೊಟ್ಟ ವತುಕರೆ ಗೆವಾಲ್ ಟಿಕೆ ಅದುವೇ ಮೇ ಆಂಡುವ ತಮ ಏಕ ನಿಸ್ಸಾ ಅಪಿ ಸತ್ತು ಕ್ಯಾಂಡ ಪುಳುವ ಮೇ ಆಂಡುವೇನೆ ಆಂಡು ಬಾರ ಮೇ ಆಂಡು ಮೇ ಆಂ ಬಸ್ ಏ ಜನತಾವಡ ಇಡಂ ಇಡಂ ಐತಿಯ ಲಬಲ ದುಣ್ಣ ಏವಾಗೆ ಗೆವಾಲ್ಟಿಗೆ ಅದಲ ದುಣ್ಣ ಇವಾಗೆ ಪ್ರದೇಶಭಾವ ವೆಡಿಕರಗತ್ತ ಇವಾಗೆ ಅಧಿಕಾರಿಯಾಗಿ ಪೀಠವ ಇವಾಗ ವಿಶಾಲ ಸಂಗತನ ಕರಲ ತೀನ ಏಕ ನಿಸ್ಸಾ ಅಪಿಟ ಪ್ರಶ್ನ ತೀನ ದೆಂಗವಿಲ್ಲ ಅತುಕರ ಕಂ ಕರ್ಮಗೆ ಬೆಟ್ಟುಮ ಪ್ರಶ್ನ ಏ ಪ್ರಶ್ನ ಮೇ ಆಯವೇ ಮಂಗಲ ಮತ್ತು ಮಾ ಕೀವ ಕಥಾವ ಸಮರ ಕಟ್ಟಿ ವೆರದಿ ಅದಾಸಂಗ್ ಏನವ ಬತುಕರ ಜನತಾವನೆ ಧಾನ್ಯತೆ ಕಟ್ಟಿದ್ದೆ ಬತುಕರ ಮಿನಿಸುಗೆ ಪಡಿಗನ ಕಥಾಕರಣ ಏ ಜನತಾವಡ ಮಾಡೇ ಕೇಪು ಕಥಾವ ಕಥಾಕನ ಕಟ್ಟಿದ ಮಾಡಿ ಕ್ಯಾನ ಕೆಮತಿ ಅನಿವಾರ್ಯ ಅಪಿ ಕೇಪು ರುಪೇಲ್ ಪಣ ಹೆಟಾಣಿದ ಲಬಲ ದೇನೋ ಏಕನಿಸ ಏಕ ಕೌರು ಕಲಬಲ ವೆಂಡದೆ ಆಗ್ತೇನೆ ಕುರಿಪಾಗ ಇಮ್ಮುರೈ ವರವು ಸೆಲ ತಿಟ್ಟತ್ತಿಲ್ ಮುನ್ವೈಕೆಪಟ್ಟುಳ್ಳ ಪಲ ಯೋಸನೆಗಳ್ ಸಾಧಾರಣ ಮಕ್ಕಳೇ ಸಂಡೆಳೆಯಕೂಡಿಯದಾಗ ಉಳ್ಳದು குறிப்பாக மலைய மக்கள் மத்தியில் பாரிய எதிர்பார்ப்புகளை உருவாகியுள்ளது கம்பெனி திட்டத்துக்கு 48,000 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது இதற்கு இந்த அரசாங்கத்தின் பங்காளி என்ற அடிப்படையில் நன்றி தெரிவிக்கின்றேன் கம்பெனி திட்டம் முன்னெடுக்கும் எனது நுவர்லியா மஸ்கெலியா தேர்தொகுதி தொகுதிக்கு 30 கோடி ரூபாய் ஒதுக்கப்பட்டுள்ளது இந்த தொகுதியானது வலப்பனை கொத்பனை போன்ற தொகுதிகளை விட அதிக மக்கள் தொகை கொண்ட தொகுதியாகும் அதனால் நுவர்லியா மஸ்கெலியா தொகுதி ஒதுக்கப்பட்டிருந்த அதிகரித்து தருமாறு இந்த சபையை சந்தர்ப்பத்திலே கோரிக்கை முன்வைக்கின்றேன் கிராமப்புற பாடசாலை மாணவர்களுக்கு இலவச பால் கோப்பை வழங்குவதற்கான யோசனை முன்வைக்கப்பட்டுள்ளது இது மிகவும் ஒரு சிறந்த திட்டம் பெருந்தோட்ட பகுதியில் உள்ள மாணவர்கள் மத்தியில் மந்த போசண அதிகரிப்பு நிலை காணப்படுகின்றது அதற்கு காரணம் சத்துணர்வு குறைபாடாகும் அதனை நிவர்த்தி செய்யும் வகையில் முன்வைக்கப்பட்டுள்ள இந்த இலவச பால் வழங்கும் திட்டம் பெருந்தோட்ட மாணவர்களுக்கு பெரிதும் நன்மை பயக்கும் என்பதில் சந்தேகமில்லை நாடு முழுவதும் 260,000 மக்களுக்கு மலசல வசதிகள் இல்லை அந்த வீடுகள் மற்றும் பொது இடங்களுக்கும் மலசல கூட அமைக்கும் 40 மில்லியன் நிதி ஒதுக்கப்பட்டுள்ளது பெருந்தோட்ட பகுதிகளுக்கு 40,000 குடும்பங்களுக்கு மலசல வசதிகள் நின்று உள்ளன அவர்களுக்கு மலசல வசதிகளை எனது அமைச்சின் மூலமாகவும் உலக வங்கி நிதி ஊடாகவும் முன்னெடுத்து வருகிறோம் அதற்கு மேலதிகமாக தொழிலாளர்களுக்கு தோட்டங்களில் ஓய்வு அறைகளை அமைத்து அதற்கு மலசல கூட்டங்கள் அமைக்கும் திட்டங்கள் இம்முறை முன்னெடுக்கப்பட்டுள்ளது வளர்ந்து குழந்தைகளுக்கான கொடுப்பனவு 3,000 ரூபாயிலிருந்து 5,000 ரூபாய் அதிகரிக்கப்பட்டுள்ளது வரவிருக்க விடயமாகும் இந்த திட்டத்தில் சனத்தொகை அடிப்படையில் கிராம சேவை பிரிவுகளுக்கு பங்கீடு வழங்கப்பட வேண்டும் புதிதாக திருமணம் முடிக்கும் புதுமண தம்பதிக்கு புதிய வீடு அமைத்துக் கொள்ள 25 வருடங்கள் 6% சலுகை வட்டி உடனாக கடன் திட்டம் வெளிநாட்டு வேலை வாய்ப்புகளுக்கு செல்லும் நபர்களுக்கு வீடு கட்டிக்கொள்ள கடன் திட்டம் போன்றவை இளைஞர் யுவதி மத்தியில் பெரும் எதிர்பார்ப்பை ஏற்படுத்தியுள்ளது. வெளிநாடுகளில் அதிக அளவு மலை இளைஞர்கள் யுவதிகள் வேலை செய்கின்றனர். வீட்டுக் கடன் திட்டம் அவர்களின் வீடு பிரச்சினைக்கு தீர்வு வழங்கும் என நம்பலாம். அதிக புள்ளிகளை பெற்று சித்தி பெறும் மாணவர்களுக்கு அனைவருக்கும் உலகின் சிறந்த பல்கலைக்கழகத்தின் கல்வி வாய்ப்பு பெற புலமை பரிசு வழங்க கொண்டுவரப்பட்டுள்ளது. திட்டம் சிறந்தது என்பதுடன் அவ்வாறு வெளிநாடு செல்லும் மாணவர்களுக்கு தொழில் பெற்று பின் குறைந்தது இலங்கையில் 10 வருடங்கள் சேவை புரிய வேண்டும் என்ற நிபந்தனையும் மகிழ்ச்சி அளிக்கின்றது. கல்வியில் இடைநடுவில் கைவிடும் மாணவர்களுக்கு வட்டியற்ற கடன் வசதி என்ற அறிவிப்பினை பலனாக குடும்ப கஷ்டம் காரணமாக பாடசாலையில் இருந்து இடைவிடகும் மாணவர்களின் தொகையை குறைக்க முடியும். இந்த திட்டமானது பெருந்தோட்ட பகுதி மாணவர்களுக்கு பெரிதும் நன்மை பயக்கும் என்பதால் நிதியமைச்சர் மங்கள சமரவீரர் அவர்களுக்கு எனது விசேட நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். 600 கோடி நிதி ஒதுக்கீட்டில் என்டர்பிரைஸ் ஸ்ரீலங்கா திட்டத்தின் மூலம் இளைஞர் உதவிகளுக்கு சிறு தொழில் முயற்சியாளர்கள் மற்றும் திட்டம் அறிமுகம் செய்யப்பட்டுள்ளது. இதன் மூலம் அரச வேலைவாய்ப்பு எதிர்பார்க்கும் இளைஞர் உதவிகளுக்கு சுயதொழில் வியாபாரம் ஆரம்பிக்கும் நிலை ஏற்பாடு. இது மிகவும் ஆரோக்கியமான திட்டமாகும். இதேபோல முதலிடத்திலிருந்து பெருந்தோட்ட தொழில்துறை இன்றே 4வது இடத்திற்கு பின்தள்ளப்பட்டுள்ளது. கடந்த முறை சம்பள உயர்வு கூட்டு ஒப்பந்தம் காலத்தில் 160,000 இருந்த தொழிலாளர்களின் எண்ணிக்கை இம்முறை கூட்டப்பதில் 130,000 குறைந்துள்ளது. ஆனாலும் சிறுந்தோட்ட உரிமையாளர்கள் இன்று பெருந்தோட்ட மக்களை விட வாழ்க்கை தரத்தில் உயர்ந்துள்ளனர். ஆனால் பெருந்தோட்ட தொழிலாளர்கள் இன்னும் 4வது சம்பளத்துக்கு போராடி கொண்டிருக்கின்றார்கள். எனவே அவர்கள் தொழில்துறையில் மாற்றம் தேவை. சம்பள உயர்வு கூட்டொப்பத்தில் ஏமாற்றப்பட்ட தொழிலாளர்களுக்கு இன்னும் கூட்டொப்பத்தின் மூலம் நியாயத்தை எதிர்பார்க்க முடியாது. எனவே தோட்டங்களை தொழிலாளர்கள் குடும்பங்களுக்கு பிரித்து கொடுத்து அவர்களை சிறுந்தோட்ட உரிமையாளர்களாக மாற்றுவதே ஒரே தீர்வாக அமையும் என இந்த சந்தர்ப்பத்தில் கூறிக் கொள்ள விரும்புகின்றேன். இம்முறை வரவு செலவு திட்டத்தில் தோட்ட தொழிலாளர் சம்பள உயர்வு குறித்து நிதியமைச்சர் கௌரவ் மங்கள சமரவீர விடுத்துள்ள அறிவிப்பு மகிழ்ச்சி அளிப்பதாகவும் அந்த அறிவிப்பினை பின் அமைச்சரவை பத்திரம் ஒன்று தாக்கல் செய்யப்பட்டு தோட்ட தொழிலாளர்களுக்கு மேலதிகமாக 4 ஒன்றுக்கு 50 ரூபாய் வழங்க இணக்கம் காணப்பட்டுள்ளது. அது அடுத்த வரவு செலவு திட்ட நீடிக்கப்பட வேண்டும். வரவு செலவு திட்டத்தில் ரப்பர் தென்னை போன்ற துறைகளில் அபிவிருத்தி செய்யும் இம்முறை அதிக அளவு நிதி ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. அதன் மூலம் நுவரெலியா பதுளை மாவட்டங்களுக்கு வெளியில் வாழும் மலைய மக்களின் பிரச்சனைகளை தீர்க்கப்பட வேண்டும். வரவு செலவு சமைக்கப்பட்ட இந்த வரவு செலவு திட்டத்தில் எனது அமைச்சருக்கான நிதி ஒதுக்கீடு அதிகரிக்கப்பட்டதுடன் வீடமைப்பு, பாதை, குடிநீர் உள்ளிட்ட உட்கணிப்பு வசதிகளை, வறுமை ஒழிப்பு போன்றவற்றைக்கு நிதி ஒதுக்கீடு செய்யப்பட்டுள்ளது. இதனை இட்டு அதிமதிக ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்களுக்கும் பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்களுக்கும் நிதியமைச்சர் மங்கள சமரவீர அவர்களுக்கும் அனைத்து வகையிலும் ஒத்துழைப்பு வழங்கிய அனைவருக்கும் நன்றிகளை தெரிவித்து விடைபெறும். நன்றி, வணக்கம்.
சுதீகர் மத்துமா மீலங்கட்டு துரை ரத்னசிங்க மத்துமா உத்தர விநாடி அடக்காலத்தில்
நன்றி. சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர்களே, இவ்வருடத்துக்கான வரவு செலவு திட்ட விவாதத்தின் போது உரையாற்ற கிடைத்த வாய்ப்புக்கு நன்றி. கடந்த வருடம் அக்டோபர் மாதம் 24ஆம் தேதி ஏற்பட்ட அரசியல் நிலையற்ற தன்மையின் பின் இவ்வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்படுகின்றது. இவ்வரவு செலவு திட்டத்தினை கௌரவ நிதி அமைச்சர் அவர்கள் முடியுமானவரை சிந்தித்து செயல்வடிவம் கொடுத்திருக்கிறார். காலத்தின் கட்டாய தேவை கருதி இத்திட்டம் சமர்ப்பிக்கப்பட்டுள்ளது. இத்திட்டத்தினை வெற்றிகரமாக நடைமுறைப்படுத்தும் விதத்திலேதான் இதனுடைய வெற்றியும் நாட்டுடைய எதிர்காலமும் தங்கியுள்ளது. இன மத பிரதேச பேதமற்ற மக்கள் மயப்படுத்தப்பட்ட திட்டங்களாக நடைமுறைப்படுத்தப்படுவது அவசியம். கிராம ராஜ்யங்கள் கட்டி வளர்க்கப்பட வேண்டும். கிராம மக்கள் படும் துன்பத்துயரங்களை நாம் கண்டுகொள்வதில்லை. பலவிதமான துன்பத்துயரங்கள் மத்தியிலே அவர்களுடைய நாளாந்த வாழ்க்கை நடைபெறுகின்றது. ஏறக்குறைய 60% மக்கள் கிராமப்புறங்களிலே வாழ்கிறார்கள். இவர்களின் வாழ்க்கையில் ஒரு பாரிய மாற்றத்தை கம்பெர்லிய அதாவது துரித அபிவிருத்தி கிராம துரித அபிவிருத்தி திட்டம் ஏற்படுத்தும் என எதிர்பார்க்கப்படுகின்றது. இதேபோன்று சிறந்த நகர உருவாக்க திட்டமும் கவனத்தில் கொள்ளப்பட்டுள்ளது. வாழ்வாதார வசதிகளை மேம்படுத்துதல், தனி மனித சமூக பொருளாதாரங்களை உயர்த்துதல் கவனத்தில் எடுத்துக்கொள்ளப்பட்டிருப்பது சிறந்த அம்சமாக கருதுகின்றேன். ஒரு நாட்டின் வளர்ச்சிப்படியின் தனி மனிதனுடைய வருவாய் ஒரு சுட்டியாக இருக்கின்றது. இதை மேலும் வலுப்படுத்த பல முயற்சிகள் மேற்கொள்ளப்பட வேண்டும் என கருதுகின்றேன். சமூக பாதுகாப்பு வலை அமைப்பு, சமுத்தி வறுமை ஒழிப்பு திட்டம், வசதியற்றவர்களை மேம்படுத்துதல் போன்ற விடயங்கள் மேலும் கவனத்தில் எடுக்கப்பட வேண்டும். ஆனால் இன்று சமுத்தி வறுமை ஒழிப்பு திட்டம் வறுமையில் உள்ள மக்கள் தொடர்ந்து பாதிக்கப்பட சமத்தி ஆதாரம் பெறுவதற்கு தகுதியில்லாதவர்கள் பலர் பிரதேச மட்டங்களிலே தெரிவு செய்யப்படுவதும் அவர்கள் தங்களுடைய வாழ்க்கையை வளம்படுத்திக் கொள்வதும் ஒரு துரித அஸ்தவசமாக எங்களுடைய நாட்டிலே இருக்கின்றது. இதில் ஒரு இறுக்கமான நடவடிக்கையை அரசாங்கம் எதிர்காலத்தில் ஏற்படுத்தி உண்மையாக சமுத்தி பெறக்கூடிய வறுமை கோட்டின் கீழ் வாழ்கின்றவர்களை உயர்த்துகின்ற விதத்திலே இந்த சமுத்தி திட்டம் நடைமுறைப்படுத்த வேண்டியது மிகவும் முக்கியம் என கருதுகின்றேன். தூய பசுமையான நிலைபெறாக சூழல் என்ற அடிப்படையில் பல திட்டங்கள் வரவேற்கப்படுகின்றன. ஆனால் இந்த சூழல் சுற்றாடல் சூழல் பாதுகாப்பதில் இன்று ஒரு கட்டுக்கோப்பான திட்டம் எமது நாட்டிலே நடைமுறைப்படுத்தவில்லை என்பதை வேதனையோடு இங்கு குறிப்பிட விரும்புகின்றேன். குறிப்பாக திருகோணமலை மாவட்டத்தில் மண் அகழ்வு, கல் உடைத்தல், காடழிப்பு போன்ற சட்டவிரோத செயல்பாடுகள் அனுமதி பெற்று அங்கு நடத்தப்படுகின்றது. இயற்கை சூழல் அங்கு பாதிக்கப்படுகின்றது. இவைகளை தடுத்து நிறுத்த வேண்டியது அரசாங்கத்தினுடைய ஒரு முக்கிய பொறுப்பும் கடமையும் என நான் இந்த இடத்தில் வலியுறுத்தி கூற விரும்புகின்றேன். அறிவினால் வழிநடத்தப்படும் திறன் வாய்ந்த சமூகத்தை உருவாக்குதல் ஒரு தொடர்ச்சியான முயற்சி. கல்வியில் பாரிய மாற்றத்தை ஏற்படுத்தப்படும் என எதிர்பார்க்கப்படுகின்றது. மாறிவரும் உலகப்போக்குக்கு அமைவ தொழிற்துறைகளில் பயிற்சி அளித்தல், தொழில் வாய்ப்புகளை ஏற்படுத்துதல் மிக முக்கியமான என கருதுகின்றேன். இன்று படித்துவிட்டு வேலையற்றிருக்கும் இளைஞர் யுவதிகளை தமக்கும் சமூகத்துக்கும் பயனுடையவர்களாக மாற்றி அமைக்க வேண்டியது மிக முக்கிய பொறுப்பென்று இந்த இடத்தில் குறிப்பிட விரும்புகின்றேன். கல்வி, உயர்கல்வி இவைகளுக்கு ஒதுக்கப்படுகின்ற பணம் மிகவும் பயன்பாடு உடையதாக கருதப்படுகின்றது. அரசு ஊழியர்களின் சம்பளம், ஓய்வு ஊதியர்களின் சம்பள கொடுப்பனவு இவைகளை ஒரு மாற்றத்தை ஏற்படுத்துவது வரவேற்கக்கூடியது. புனர்வாழ்வு பெண்கள் தலைமை தாங்கும் குடும்பங்கள் வாழ்வாதாரத்தை மேலும் கவனத்தில் கொள்ள வேண்டும். புனர்வாழ்வு அளிக்கப்படுகின்ற ஒரு திட்டம் இருந்தாலும் உண்மையாக இன்று புனர்வாழ்வு பெறுகின்றவர்கள் அதுக்கு தகுதியுடையவர்கள் புறக்கணிக்கப்பட்டு வருவது வேதனை தருகின்றது. எனவே அந்த திட்டத்தை மேலும் வலுப்படுத்தி யுத்தத்தினாலேயே பாதிக்கப்பட்ட மக்களையும் புனர்வாழ்வு பெற்றிருந்த இளைஞர் யுவதிகளுக்கும் பெண்கள் தலைமை தாங்குகின்ற குடும்பங்களையும் மேலதிகமான சில கொடுப்புகளை கொடுத்து அவருடைய வாழ்வாரத்தை உயர்த்த வேண்டியது ஒரு பாரிய பொறுப்பாக இருக்கின்றது. திருவண்ணாமலை மாவட்டத்தில் அபிவிருத்தியிலே திருத்துவதற்காக பல வீதிகள் அரசாங்கத்தினாலே கோரப்பட்டு அவைகள் எங்களினாலே கையளிக்கப்பட்டும் கடந்த 3-4 வருடங்களாக அந்த வேலைகளில் ஆரம்பிக்கப்பட்டு அவர்களை நடைமுறைப்படுத்தப்படாமல் இருப்பது வேதனை அளிக்கின்றது. எனவே எதிர்காலத்தில் அந்த வீதிகளை குறிப்பாக கிராம வீதிகளை திருத்தியமைத்து அந்த கிராமப்புற மக்களுடைய போக்குவரத்து ஏனைய வசதி வளங்களை ஏற்படுத்த வேண்டிய ஒரு கட்டாய பொறுப்பும் அரசாங்கத்துக்கு இருக்கின்றது என்பதை குறிப்பிட விரும்புகிறேன். குறிப்பாக இந்த கால்நடைகள் அபிவிருத்தியிலே கூடிய கவனம் எடுக்க வேண்டும். இளைஞருடைய பொருளாதார வளர்ச்சியிலே கால்நடைகளும் ஒரு முக்கிய பங்கை வகிக்கின்றது. இந்த கால்நடை வளர்ப்பாளர்கள் பல கஷ்டங்களை எதிர்நோக்குகின்றார்கள். அதாவது மேய்ச்சல் நிலம் இல்லை, அந்த கால்நடைகளில் உள்ள நீர் வசதிகள் இல்லை, அந்த கால்நடைகளுக்கு மேய்ச்சலங்களிலே பாதுகாப்பு இல்லை என்று பல பிரச்சனைகளுக்கு அவர்கள் முகம் கொடுக்கிறார்கள். எனவே இந்த கால்நடை வளர்ப்பாளர்களுடைய வசதி வாய்ப்புகளையும் கவனத்தில் எடுக்க வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. இந்த வரவு செலவு திட்டத்தினுடைய வெற்றி தோல்வி இதை சிறப்பாக நடைமுறைப்படுத்துவதிலே தான் தங்கியிருக்கின்றது என்பதை குறிப்பிட்டு முடிக்கின்றேன். நன்றி, வணக்கம்.
சுதி மீனாங்கட்ட ஜேசி அலுவலத்துள்ள மெத்துமாரி வினாடி விசக காலத்தில்
மூலாசனு மந்திரித்துவனி பசுகிய தின அப்பே மங்கள சமரவீர முதலமாத்துமா எதிர்பார்க்கிறப்பாயவே இத்தாமத் ஜனதாவட்ட இத்தாமத் வெதகத் இவகேம சமபரவ மே ரட்டே சியலும் சேஸ்த ஆவரணவேன பரிதி இத்தாமத் அமாறு அவஸ்தாவுக்கேத்துமா மே ஆயவே எதிர்பார்க்கல தீரும் விசேஷம் மதக்கரன் அப்பே ஆயவை பரமார்த்தே ஜனதாவோட சக்திய துப்பத்துண்ட ரெக்கவரணேயான தேமாவை அட்டத்தை ஏ தேமாவோட நிவரதி அர்த்தக் தக்கவிங் மே ஆயவை எத்துமா எதிர்பார்க்கல தீரும் அப்படி மதகதியாக விபக்ஷே கொடாத்தினை கதா கிரிமிதி மே சிஹின ஆயவையக் மங்கள அமித்துமாக சிஹினியாக் கியனக கொடாத்தினை குவாதக்காண்டு உற்சாகத்தா விசேஷம் மேகதி அப்படி மதக்கரண்டோனி விபக்ஷே கரு மந்திரித்து மல்லாட்ட மே அயவேலேக்கினே தீன கொடா சிஹின ஏ எதிர்பார்க்கல தீன சிஹின சபாவென யதார்த்த அக்வென சிஹின ஏசா விபக்ஷே மந்திரித்து மல்லாட்ட சிஹின தக்க தக்க எம்னத்தான் சத்துட்டு என்ன புலுவாங்க ஏ ஆக்காரையும் பிரகாஷகரக்கர இன்ன புலுவாங்க நமக்கு அது ரட்டே ஜனதாவு மே ஆயவே சம்பந்தம் இத்தாமத் பிரீத்தியட பத்துல எம்னத்தாங்க மே ஆயவே துளத்தின யதார்த்த அவபோத கருகன கட்டிது கரண ஆக்கார கபடி பேணும் விசேஷம் மதக்கலன்னு மே ஆயவே அப்ப எதிர்பார்க்கிறீமேதி அயவே சாமானியம் எதிர்பார்க்கலன்னே வசரக்கு அவசானி நமக்கு மே அப்படி மார்த்து மாசே ஆயவே எதிர்பார்க்கான சித்தவுனே மொன ஹேத்து நிசாது கீனக அப்படி கல்பனா கரண்டு அப்படி நவம்பர் மாசே பசுவிந்தா எதிர்பார்க்கலாம் திபுணும் அயவாய தமாய் மே மார்த்து மாசே பசுவிந்தா அப்படி எதிர்பார்க்கலாம்னு சித்த உனி ஏகட ஹேது தமாய் அக்டோபர் மாசே விஷயாவிந்தா மேராட்டே நீதி விரோதி வகை விவசா விரோதி குமந்திரணக்காரி ஆண்டு பெருளி அத்துலிங் அப்பேராட்ட தின பனஸ்திகா அராஜிக தத்துவ பட்கரா ඒ අරාජික තත්ත්වය තුළ අපේ රට ඉතාමත් භයානක ආර්ථික කඩාවැටීමකට සහ අපේ රටේ කීර්තිනාමයට විශාල හානියක් සිද්ධ වුණා. නමුත් මේ රටේ අපේ පාර්ලිමේන්තුව තුළ ඉන්න ගරු මන්ත්‍රීතුමල්ලා එවගේම ඒ අවස්ථාවේදී අපිට සහයෝගය දුන්න බහුතර මන්ත්‍රීතුමල්ලා එවගේම කතානායකතුමා එවගේම අධිකරණයේ විවස්සාදායකය සහ අධිකරණයේ ගත්ත ඒ නිවැරදි ක්‍රියාමාර්ග තුල නිසා අපිට නැවත වතාවක් නීත්‍යානුකූලව විවස්සානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව අපට පුළුවන් වුණා දෙසැම්බර් මාසයේ 17 වෙනිදා වෙනකොට මේ රටේ නැවත ලෝකයේ පිළිගත් රටේ ජනතාව පිළිගත් ආණ්ඩුවක් සකස් කරන්න. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දෙසැම්බර් මාසයේ 17 වෙනිදා නැවත අග්‍රාමාත්‍යවරයාට දිවුරුම් දුන්නාට පස්සේ අපි මතක් කරන්න ඕනේ මේ දින 52 තුල මේ අය කරපු ලොකුම කාර්යය තමයි අපි අයවැය මුදල් මේ වර්ෂයේ මිලියන 48,000ක් අපි වෙන් කළ දින ගම්පෙරළි වැඩසටහන දින 51 තුල මෙයාලා ඒ ව්‍යාපෘතියට නවත්තන්න චක්‍රලේඛන නිකුත් කරා. දිස්ත්‍රික් ලේකම්තුමාලාට ප්‍රාදේශීය ලේකම්තුමාලාට. ඒ තුලින් අපේ රටේ ජනතාවගේ යෝජනා ගණනාවක් අපිට අත්හිටවන්න සිද්ධ වුණා ඒ අවස්ථාවේ. පහුගිය වසරේදී. නමුත් අපි දෙසැම්බර් මාසයේ 17 වෙනිදා අපි ආරම්භ කරපු නව රජය තුල පළවෙනි කැබිනට් රැස්වීමම අපි ගම්පෙරළිය නැවත ක්‍රියාත්මක කරන්න යෝජනා කරා. ඒ අනුව අපි ඉතාම සතුටු වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා අග්‍රාමාත්‍යතුමාටත් මුදල් අමාත්‍යතුමාටත්. දුෂ්කර ප්‍රදේශවල විශේෂයෙන්ම ලංකාව පුරාම තියෙන ආසන සෑම කොට්ටාසයකටම රුපියල් 103,000ක මුදලක් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ජනතාවගේ ඒ යෝජනාවලට විශේෂයෙන් මාර්ග විහාරස්ථාන දේවස්ථාන ආගමික ස්ථාන පාසල්වල අවශ්‍යතා එවැගේම වැව් අමුණු මේ රටේ ජනතාවගේ ගම්මට්ටමේ එහෙම නැත්නම් බිම්මට්ටමේ තියෙන අවශ්‍යතාවලට අද යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ වන විට මුදල් අමාත්‍යාංශයේ ගම්පෙරළිය ව්‍යාපෘති ඒකකයේ යෝජනා ලැබිලා ඒවා මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම්තුමාලා මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්තුමාලාට ගිහිල්ලා අද සැලසුම් සකස් කරමින් තියෙනවා. අපි මේ මාර්තු මාසයේ අයවැය ඉදිරිපත් කරන වෙලාව වෙනකොටත් මේවට අවශ්‍ය ඇස්තමේන්තු සකස් කරනවා. ඒව සඳහා තමයි මේ 48 බිලියන 48,000ක් වෙන් කළ තියෙන්නේ. ඉතින් විපක්ෂය කියනවා මේවා සිහින අයවැයක් කියලා. සිහින නෙවෙයි මේවා පොළවේ මහා පොළවේ ක්‍රියාත්මක වෙන අයවැයක්. ගම්පෙරළි වැඩසටහන අපි මේ ඇස්තමේන්තු සකස් කළාට පස්සේ අපි හැම කෙනාම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අප්‍රේල් මාසේ වෙනකොට වැඩ කටයුතු ආරම්භ කරලා මැයි ජූනි ජූලි මාස වෙනකොට මේ සියලුම වැඩ කටයුතු මේ මිලියන 48,000ම වැඩ කටයුතු ජනතාවට ප්‍රයෝජනෙට ගන්න ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් ගරු මුලසුන මන්ත්‍රීතුමනි මෙන්න මෙවැනි යථාර්ථවාදී ආයවැයක් අපි ඉදිරිපත් කළා තියෙන්නේ. දැන් බලන්න ගම්පෙරළි විතරක් නෙමෙයි අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි අපේ රටේ ව්‍යවසායකයන්ට අවස්ථාව දෙන්න අතහිත දෙන්න දැනට ක්‍රියාත්මක වෙන ව්‍යවසායකයන් ඒ වගේම අලුතෙන් මේකට ඇතුල් වෙන ව්‍යවසායකයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය තවදුරටත් ඉස්සරහට අරන් ගිහිල්ලා ඒ යෝජනා ක්‍රමයේ වැඩසටහන් තිබුණු 12ට අමතරව තවත් ඒකට එකතු කරලා 16ක් වෙනකන් ඒ අවස්ථාව උදා කරලා දෙනවා අපේ රටේ අලුතෙන් ව්‍යවසායකයන් ගණනාවකට තරුණ තරුණයන්ට අවස්ථාව ලබා දෙයි. දැන් මේකෙදි බලන්න අපි උපාධිධාරී උදවියට මේ ව්‍යවසායකයන් හැටියට ඉස්සරහට එන්න අවස්ථාව ලබා දීම සඳහා අපි රුපියල් 115ක ණය යෝජනා ක්‍රමයක් අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේ මේ සඳහා අපි ඉල්ලලා තියෙන ආරක්ෂාව සඳහා කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව ඒ උපාධිධාරියාගේ ව්‍යාපෘතිය වාර්තා විතරයි ඉල්ලලා තමයි ඒ ණය යෝජනා ක්‍රමය එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය ණය ලබා දෙන්නේ ඒකෙදි 100%ක්ම පොලිය ගෙවන්නේ භාණ්ඩාගාරේ. ඒ වගේම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ගොඩක් ණය යෝජනා ක්‍රමවල 6%ක් වාගේ ඉතාමත් අඩු පොලියක් අය කරන්නේ. ඒ ඉතුරු පොලිය භාණ්ඩාගාරේ එහෙම නැත්නම් රජයේ බාර අරන් තියෙනවා. අද විශේෂයෙන් මතක් කරන්න ඕනි මෙම අලුත් අයවැය තුලින් අපිට අවස්ථා ගණනාවක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම විදේශගත උදවියට ඒ අයට ලොකු සිහිනයක් තියෙනවා නිවසක් හදා ගැනීම. ඉතින් ඒ සිහිනේ සැබෑ කරගන්න මිලියන 100 දක්වා මුදලක් විදේශ ශ්‍රමිකයන් විශේෂයෙන්ම කාන්තාව විශාල ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා ලක්ෂ ගණනාවක්. ඉතින් ඒ අයට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි නිවසක් සාදා ගැනීම. ඒ නිසා මිලියන 100ක උපරිමයේ දක්වා යන්න පුළුවන් ණය යෝජනා ක්‍රමයක් අද එයාලට ඉදිරිපත් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ ණය යෝජනා ක්‍රමය අවුරුදු 15ක් දක්වා කාල සීමාවක් තුල ගෙවන්න, ඒ වගේම අවුරුදු 2ක කාල සීමාවක් එයාට ග්‍රේස් පීරියඩ් එකක් ලබා දීලා තියෙනවා. මෙවැනි ඉතාමත් වැදගත් යෝජනා මේ අයවැය ඉදිරිපත් කළ තිබීම ගැන අපි ඉතාමත් සතුටටපත් වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේදී අපේ රජයේ මුල ඉඳලම රාජ්‍ය සේවකයන්ට වැටුප් ලබා දීමේදී විශේෂ සහයෝගයක් රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තියෙනවා. අපි මතක් කරන්න ඕනේ අපේ රජයේ පත් වුණු අවස්ථාවේ 2015 අපි උදාහරණයක් ගත්තොත් කාර්යාල සේවකෙක් අපි ලැබුණා නම් වැටුප 11,730ක් අපි අවුරුද්දෙන් අවුරුද්දේක ඉස්සරහට ගෙනල්ලා මූලික වැටුප අද 2019 වෙනකොට 21,746 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක 2020 වෙනකොට 24,250 දක්වා වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි ගුරු ඒ වගේම හෙදි වාගේ සේවාවක් ගත්තොත් 15,620 ඉඳලා ඒ වැටුප 30,525 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ලේකම්වරයෙක් එහෙම නැත්නම් ඉහළ ශ්‍රේණියේ විශේෂඥ වෛද්‍යවරයෙක් ගත්තා නම් 47,515 ආරම්භ කරේ 2015 අපි බාර ගන්නකොට ඒක අවසන් දැන් මේ වෙනකොට 88,423ක් ලබනවා 2019 දී. මේක 98,650ක් වෙනවා 2020 අපේ කාල සීමාව අවුරුදු 5 තුල සෑම රජ සේවකයෙකුගේ වැටුප අපි 107කින් වැඩි කරලා තියෙනවා. මෙහෙම ඉතිහාසයේ පරිවැඩි කරපු රජයක් තියෙනවා 107කින් වැඩි කරාගෙන දෙගුණකටත් වඩා එහාට ගිහිල්ලා අවුරුදු 5 තුල. මෙන්න මෙවැනි අවස්ථාවක් තමයි අපි රජයේ සේවකයන් ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව මෙවරායෙන් අපේ මුදල් අමාත්‍යතුමා රජයේ සේවකයන් වැටුපට තවත් රුපියල් 2500ක් එකතු කරලා දෙනවා. ජූලි මාසයේ පළවෙනි ඉඳලා ඒකත් වැටුපට එනවා. ඒක ඊළඟ අවුරුද්දේ මූලික වැටුපට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එතුමා ප්‍රකාශ කරා. ඉතින් මෙවැනි තත්ත්වයක් රාජ්‍ය සේවකයන් කවුද ලබා දීලා තියෙන්නේ? ඉතින් ඒ වගේම තමයි අපි විශ්වාස කරන පෞද්ගලික සේවකයන්ටත් ඉදිරි කාලෙදී වැටුප් වැඩි කිරීමක් සඳහා අවශ්‍ය ඒ උපදෙස් මුදල් අමාත්‍යංශයෙන් ඒ ආයතනවලට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි මේ අයවැයෙන් තියෙන ඉතාමත් වැදගත් යෝජනා ගණනාවක් රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න. අද සමෘද්ධි සහනාධාරයේ අපි 2015 තිබුණු තත්ත්වයට වඩා සමෘද්ධි සහනාධාරයේ 3 ගුණයකින් අපි සමෘද්ධි ලාභීන් අපි වැඩි කරලා තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් රුපියල් 1000ක් ගත්ත සමෘද්ධි ලාභියා අපි 3000ක් දක්වා දෙයක ලබා දෙනවා. ඒ වගේම සමෘද්ධි සහනාධාරයේ නොලැබිලා ඉන්න 106ක සංඛ්‍යාලයකන අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව මේ අයවැයෙන් අපේ විශේෂයෙන්ම මුදල් අමාත්‍යතුමා යෝජනා කරලා තියෙනවා සමෘද්ධි සහනාධාරයේ තවත් ඒ නොලැබිලා ඉන්න 106කට ලබා දෙන්න. ඉතින් මේක ඉතාමත් වැදගත්. දීර්ඝ කාලයක් සමාජ අසාධාරණ ලක්කලා එහෙම නැත්නම් දේශපාලන හේතු මත සමෘද්ධිය නොලැබිලා හිටපු 106කටත් අපි බලාපොරොත්තු වෙනවා සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා මේ වැඩපිළිවෙල සමෘද්ධි ඇමතිතුමා ප්‍රකාශ කරා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් මේවා ගොඩක් වෙලාවට විපක්ෂයේ දකින්න හීන හැටියට තමයි. ඔබතුමාලාට ඒ හීනේ දැක දැක ඉන්න පුළුවන්. නමුත් අපි රජයක් හැටියට මේ ක්‍රියාමාර්ග අපි ක්‍රියාත්මක කරන ජනතාවට ලබා දෙන සහන හැටියට ගන්න පුළුවන් මේ සමෘද්ධි වැඩසටහන. ඒ වගේම ආබාධිත පුජ්‍යලයන්ට අපි මේ වෙනකොට ගෙවන්න රුපියල් 3000යි මේක රුපියල් 5000 දක්වා වැඩි කරලා තියෙනවා. මේක ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ වගේම තවත් ආබාධිත පුජ්‍යලයන් 5000ක් මේ සඳහා මේ වෙනකොට 21,000කට ගෙවනවා. ඒ වගේම මේ ප්‍රමාණය ඉල්ලලා තියෙන ප්‍රමාණය අනුව ඒ සඳහා පුජ්‍යලයන් හැටියට ඒක වැඩි කිරීමටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගත්තම විශාල මුදලක් අපේ රජයේ පහුගිය කාල සීමාව තුළ දිගටම ක්‍රියාත්මක කරගෙන ආවා. හොඳම පාසල් ළඟ පාසල් ව්‍යාපෘති අරදී සෑම කොට්ටාසයකම පාසල් අලුතෙන් ගොඩනැගිලි හැදිලා ඒ වගේම විද්‍යාගාර හැදිලා පුස්තකාල පහසුකම් හැදිලා අද ගොඩක් ඒ භෞතික සම්පත් අපි දීලා තියෙනවා පාසල් වලට. ඒ වගේම සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ තුල අද පාසල් දරුවන් 145ක් අපි රක්ෂණය කරලා ඒ ආරක්ෂාව අපි දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම පාසලේ අධ්‍යාපනයේ වසර 13ක් අධ්‍යාපනයේ ලැබෙන වැඩපිළිවෙළ තුල දරුවන්ට සාමාන්‍ය පෙළ අසමත් වුණා කියලා අපි ගෙදර යන්න දෙන්නේ නැහැ. ඒ දරුවන්ට වෙනත් විෂය ධාරා හරහා, තාක්ෂණ විෂය ධාරා හරහා ඒ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අද අපි ඇති කරලා තියෙනවා. ඉතින් එවැනි කටයුතු ගණනාවක් ක්‍රියාත්මක කරන ගමන්ම මෙවරත් මිලියන 35,000ක් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ අවශ්‍යතා ඇති කිරීම සඳහා විශේෂයෙන්ම ස්මාර්ට් ක්ලාස් වගේම පුස්තකාල පාසුකම් ඇතුළු ඒ විද්‍යාගාර පාසුකම් ඇති කිරීම සඳහා මේ ආයවැයනුත් එක් කරලා තවත් ඒක ඉස්සරහට අරගෙන යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව මේ ආයවැය තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් තමයි ගරු මුදල් අමාත්‍යතුමා ගෙනාවු අපේ ගමේ ජීවත් වෙන දරුවන්ට තමන්ගේ දක්ෂතාවය අනුව අද ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාල එහෙම ඒ කියන්නේ අපේ ලංකාවේ එක් එක් මාධ්‍ය තුලින් ප්‍රථම ස්ථානය ලබන දරුවන්ට අද අවස්ථාව ලබා දීලා තියෙනවා. දරුවන් 14 දෙනෙකුට පළවෙනි වටේ හැටියට ලෝකයේ තියෙන ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න උදාහරණයක් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වගේම එවැනි විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අවස්ථාව අපේ දරුවන්ට දක්ෂකම අනුව යෑමේ හැකියාව පළවෙනි වතාවට අද ලබා දීලා තියෙනවා. මේක එතුමා ප්‍රකාශ කරා වගේම ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමෙනුත් ඒ ලකුණු වැඩියෙන් ගන්න දරුවන්ට ලබා දීමටත් ඒක තව ඉස්සරහට වැඩි දියුණු කරලා ඒ අවස්ථාවල් ගන්න වැඩි කරන්නත් කටයුතු කරනවා. ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ වගේම අපි බලන්න ඕනි සෞඛ්‍ය ශේෂය ගත්තාම අපි පහුගිය කාල සීමාව තුළ සෞඛ්‍ය ශේෂයේ රෝහල් වල අඩුපාඩුකම් ගණනාවකට අපි අවශ්‍ය පහසුකම් අපි ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මහ රෝහල්, ඒ වගේම දිසා රෝහල්, ඒ වගේම පළාත් බද රෝහල් ගණනාවක අඩුපාඩු සකස් කරලා ගොඩනැගිලි පහසුකම් විශාල ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. වගේම මේ අයවැයනුත් ඒ සඳහා තවත් එක ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට බෙහෙත් මිල 70%කින් අඩු කරලා තියෙනවා. ඒ වගේම රෝගීන්ට අවශ්‍ය නොයෙකුත් සත්කම් ක්‍රියාත්මක කිරීමේදී විශේෂයෙන්ම හෘද වස්වාහ සම්බන්ධ කටයුතු වලදී අවශ්‍ය ස්ටෙන්ත් වැනි දේවල් ගණනාවක මිල 50%කින් අඩු කරලා ඒ අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම රජයේ රෝහල් වල ඒවා නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලත් අපේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ජයග්‍රහණ හැටියට අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම පිළිකා රෝගය කියන්නේ ඉතාමත් අමාරු රෝගයක්. මේ රෝගයේදී රජයේ වියදම රෝගියෙක්ගේ එක් රෝගියෙකුට වියදම් කරන සීමාවක් තිබ්බා 115,000 දක්වා කියලා. ඒ සීමාව අයින් කළා. අද මේක ඇත්තටම දරුවෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තරුණෙක් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙකුට තිබ්බේ සීමාව ඒක. ඒ සීමාව අයින් කරලා ඒ රෝගියා ජීවත් වෙනකම්, එහෙම නැත්නම් එයා සුව වෙනකම්ම ඒ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරගෙන ඒවා ඉතාමත් වැදගත් කාරණා හැටියටත් ඒවා ඉතාමත් මානසික පැත්තෙන් බලලා ක්‍රියාත්මක කරන කාරණා හැටියට අපි සඳහන් කරන්න ඕනි. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ මෙවැනි කාරණා ගණනාවක් ක්‍රියාත්මක කරන ගමන් අද අපි විශේෂයෙන්ම ඉන්දියානු රජයේ ආධාර මත විශේෂයෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා ඒ වගේම අපේ අග්‍රාමාත්‍යතුමාට ලබා දුන්න යෝජනාවක් හැටියට අද රට පුරාම ඇම්බියුලන්ස් සේවාව විනාඩි 15ක් තරම් කෙටි කාලයක් 13ක් තරම් කෙටි කාලයක් තුර ඕනම රෝගියෙකුට කතා කරාම ඇවිල්ලා ගෙදෙට්ට ඇවිල්ලා එහෙම නැත්නම් ඉන්න ස්ථානෙට ඇවිල්ලා ඒ රෝගියා රෝහලට අරයි යන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒක මුළු ලංකාව පුරාම අද මං හිතන්නේ පළාත් ගණනාවක ක්‍රියාත්මක වෙනවා. ඉදිරි කාලෙදී මං හිතන්නේ මුළු රට පුරාම මේ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. ඉතින් අපි ඒවා ඉතාමත් රටේ ජනතාවට අවශ්‍ය ඒ වගේම ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් මේ මෙවැනි සේවාවක් නොතිබුණා නම් අද මේ වෙනකොට ජීවිත කීයක් අපිට හානි වෙනවද? ඉතින් මේවට ගොඩක් දෙනෙක් විරුද්ධ වුණා. විශේෂයෙන් විපක්ෂයේ උදවිය වගේම වෛද්‍ය ශ්‍රේෂ්ඨයේ උදවියත් මේවට විරුද්ධ වුණා. නමුත් අද රටේ ජනතාවට ඉතාමත් වැදගත් සේවාවක් හැටියට මේ ඇම්බියුලන්ස් සේවාව ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒවා වගේම මේ අයවැය යෝජනාවලදී රණවිරුවන් වෙනුවෙන් අද රණවිරුවන් වෙනුවෙන් කෑ ගහපු උදවිය අපි පැහැදිලිව කියන්න ඕනි. පෞගිය කාල සීමාව තුළ රණවිරුවන් වෙනුවෙන් මොනවද ක්‍රියාත්මක කරේ? රණවිරුවන්ට ලබා දෙන ඒ කුලී පදනම ඒ නිවාසවලට අපි 100%කින් වැඩි කරලා තියෙනවා. ඒ වගේම රණවිරුවන්ට ලබා දෙන කමාන්ඩෝ දීමනාව අපි රුපියල් 1000 ඉඳලා 5000 දක්වා වැඩි කරලා තියෙනවා. එවැනි කටයුතු ගණනාවක් අපි රණවිරුවන් වෙනුවෙන් මේ ආයවැය යෝජනාවේ වල ඉදිරිපත් කළා. ඒ අයට ඒ අවශ්‍ය ශක්තිය ලබා දෙන්න අපේ රජය වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා දිනවා. අපි දැක්කා පහුගිය කාලවලදී ගොඩක් දෙනෙක් කතා කරා විදුලි පුටුව ගැන, එමත් නැත්නම් රණවිරු දඩේම ගැන. අපි අහන්න කැමැති මෙයාලා තමයි අපේ ප්‍රධානම රණවිරු, අපේ සරත් පොන්සේකා මැතිතුමා කුදලාන ගිහිල්ලා විශේෂයෙන්ම එතුමාට හිරියර කරා. ඒ වගේම රණවිරුවන් ගණනාවකට පසුගිය කාල සීමාව තුළ මේජර් ජනරාල්වරුන්, බ්‍රිගේඩියර්වරුන්, කර්නල්වරුන් පසුගිය රජයේ කාලේ විශාල ප්‍රමාණයක් රට හැරලා යන්න සිද්ධ වුණා. මෙයාලා කරපු ඒ
හිරියර
කරදර නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනි, අපි ඒ ආකාරයෙන් නෙමෙයි රණවිරුවන් සලකන්නේ. රණවිරුවන් දිය යුතු ඒ සියලු දේවල් අපි ලබා දෙමින් අද විදේශ වශයෙන් මෙයයි කියපු ඒ විදුලි පුටු, එහෙම නැත්නම් ඒ කාරණා සම්බන්ධයෙනුත් අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ අපිට පුළුවන් වෙලා තියෙනවා ජයග්‍රහණ ගණනාවක් ලබා ගන්න. අපිට 2015 අපි බාර ගන්නකොට අපේ රට GSP සහනේ ඒ වගේ කාරණා ගණනාවක් අපිට අහිමිලා තිබුණා. අපිට පුළුවන් වුණා ඒවා නැවත ලබාගෙන රටේ විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩි ක්ෂේත්‍රවල රැකියා සුරක්ෂිත කරනවා වගේම රටට අලුත් ආදායම් මාර්ග වැඩි දියුණු කරගන්න අවස්ථාව උදා කරගන්න අපිට අවස්ථාව උදා වුණා. ඒ වගේම මම මතක් කරන්න ඕනි විශේෂයෙන්ම මේ අයවැය යෝජනා තුළ අපට රටේ ජනතාවගේ පැත්තෙන් බලලා කරුණු කාරණා ගණනාවක් අපි ක්‍රියාත්මක කරනවා වගේම මේ අයවැය යෝජනා තුළ රටේ ජනතාවට තමන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගන්න, තමන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගැනීම සඳහා ඒ අවශ්‍ය මූලික පහසුකම් ලබා දෙන වැඩ කටයුතු ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒකදී අපි සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ රටේ 200,000 වැඩි පිරිසක් අද මූලික සනීප ආරක්ෂක තත්ත්වය නැතුව ඉන්න උදවියට මේ අයවැය තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් තමයි. ඒ අයට කිසිම ભેදයක් බලන්නේ නැතුව ඒ අයට අවශ්‍ය සනීප ආරක්ෂක තත්ත්වය, එහෙම නැත්නම් වැසිකිලි පහසුකම් ලබා ගැනීම සඳහා ඒ අවශ්‍ය සහන ආධාරය මේ අයවැය තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් හැටියට අපි මතක් කරන්න ඕනි. මොකද එවැනි තත්ත්වයක් උඩ අපේ රටේ මේ තරම් ප්‍රමාණයක් ජීවත් වෙනවා කියන එක
අනිත්‍ය
ඉතාමත් අසාධාරණයක්. විශේෂයෙන්ම ඒ යෝජනාවත් ඉතාමත් අගය කරමි. විශේෂයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා අපේ රජයේ මේ අයවැය යෝජනාව එතුමා කියන මේකට ලබා දීලා තියෙන පරමාර්ථය, ඒ වගේම ජනතාවර ශක්තිය, දුප්පතුන් රැකවරණය කියන ඒ කාරණාව, ඒ තේමාවට ගැළපෙන විදිහට මේ අයවැය යෝජනා ඉදිරිපත් කළ තියෙනවා. ඒක ඉතාමත් සාර්ථකව අපි මේ අප්‍රේල් මාසයේ ඉඳලා මේ රට තුල අපි ක්‍රියාත්මක කරනවා කියලා මතක් කරමින් මට වෙලාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම වචන ස්වල්පේ අවසන් කරනවා.
ස්තුතිය කරු ඇමතුමා. මීළඟට නිහාල් ගලප්පති මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, වසර 71 තුල රට පාලනය කළ හා පාලනය කරන ඉදිරියටත් තවදුරටත් රට පාලනය කරන්න සිහින දකින මේ මහත්තුරු දෙපිරිසම ඉදිරිපත් කරලා තියෙන අයවැය කතා සහ යෝජනා ඵලදායක ලෙස ප්‍රස්ස ලෙස භාවිතාවට නැගුණ නම් මම ප්‍රශ්න කරනවා, අද මේ වෙනකොට මේ රටේ ආර්ථික, සමාජික, සංස්කෘතික සහ දේශපාලන ක්‍රියාවලියේ තියෙන ඕන ඉතාමත්ම ප්‍රසස්ස තත්ත්වයක්. මොකද අපට පේනවා අද මේ පදනම කුණු වෙලා ඔජස් ගන්න තුවාලයක් බවට පත් වෙලා තියෙනවා. අද කල්පනා කරලා බලන්න මන්ත්‍රීතුමනි, රටේ බහුතරය ජනතාවගේ ආයයගේ දූ දරුවන්ගේ ජීවිතය අරන් බැලුවෙන් පස්සේදී අපට පේනවද අතීතයේ, වර්තමානයේ, අනාගතයේ ගැන කල්පනා කරලා බැලුවෙන් පස්සේදී ඒ අයගේ ජීවිතය තෘප්තිමත්ද, නැත්නම් සුකනම්යද, නැත්නම් රටේ ආර්ථිකයේ පිමිගහන වර්ධනයක් වෙලා තියෙනවද කියන එක සම්බන්ධයෙන් අපට ගැටලුවක් තියෙනවා. ඒ වගේම රටේ සමාජ ජීවිතය යහපත්ද කියන එක, සංස්කෘතික හරපද්ධතීන් සුකනම්මද කියන එක, ඒ වගේම දේශපාලන සංස්කෘතිය සාමකාමී සහජීවන පදනම් කරගෙන පවතිනවාද කියන එක ගැටලුවක්. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඒ තත්ත්වයන් කිසිසේත්ම ඵලදායක ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව. මගේ පාර්ලිමේන්තු ජීවිතයේ අවුරුදු 21 කාලය තුළ පාර්ලිමේන්තුවේ පිටත ජීවත් වුණු ඒ කාලයේ අත්දැකීම් අනුව බැලුවෙන් පස්සේ මට පේනවා මෙතෙක් කල් ඉදිරිපත් කරපු මේ ආණ්ඩු දෙකෙන් ඉදිරිපත් කරපු හැම අයවැයක්ම භාවිතාව ඉතාමත්ම අවම වෙච්ච අයවැය කතා සහ ක්‍රියාවලියක් තමයි මෙතෙක් කල් ඉදපත් කළ තියෙන්නේ. ඒ නිසා මම කියන තමුන්නාන්සලට මේ දෙපිරිසම අතීතේ වර්තමානයේ සහ අනාගතේ මේ තුන් කාලෙදිම කළේත් කරන්නේත් කිරීමට අපේක්ෂා කරන්නේ රටේ බහුතරය ජනතාව රැට්ටීම පමණයි කියන එකයි මගේ විශ්වාසය. මේ තරම් දුක් ගැහැර ඉඳපු ජනතාවක් මම විශ්වාස කරනවා ලෝකෙ කිසිම රටක නැහැ කියලා. මොකද හේතුව අද මේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන ඒ ප්‍රධාන ගැටු දෙක තමයි, එකක් තමයි තමන්ගේ නැෂ්ටික පවුල සහ විස්තාරික පවුල ජීවත් කරවීම. ඊට වඩා බරපතල ප්‍රශ්නක දේවල් මුහුණ බාලා තියෙනවා. ඒක තමයි සියල්ල සපිරි සියල්ලෙන්ම ආදී වෙච්ච මේ රටේ පාලක පැලැන්තිය ජීවත් කරවන්නත්, ඒ පාලක පැලැන්තියේ දූදරුවන් එයාලගේ ඥාති ජීවත් කරවන්නත් මේ ජනතාවට අද සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ දෙවෙනි කාරණය ඔවුන්ට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා මම තමුන්නාසගෙන් අහනවා. ඒක වෙලා තියෙන්නේ වෙන මුකුත් නෙවී, තමන්ගේ දූදරුවන් සහ දෙමාපියන් සියල්ලම මේ කැප කිරීම නිසා මහපාට වැටිලා සිගමන්ඩපත් වීම පවණයි අද වෙලා තියෙන්නේ. ඒ නිසා ගෙවුණු සතිය තුළ මට මතකයි මුදල් ඇමතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කිව්වා මෙරටේ මිනිස්සු තොටිල්ලේ සිට මරණය දක්වා හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා කියලා නොබෙල් ලබා ගන්න. ඉතින් අපි අහනවා මේ වගේ මහා දයන්ත කැපකිරීමක් කරපු රටේ බහුතරය ජනතාව වෙනුවෙන් තමයි අද මුදල් ඇමතිතුමා මේ වගේ ඉතාමත්ම අමනෝජ්ජ ප්‍රකාශයක් කරන්න කියන එකයි මගේ අදහස. ඒ නිසා මම ඔබ අවධානය යොමු කරනවා 2019 මේ වන විට අපේ රටේ තත්ත්වය කුමක්ද කියන එක ඔබතුමාගේ අවධානය යොමු කරන්න. 2010 ඉඳලා 18 දක්වා මේ දක්වාම දළ වශයෙන් බැලුවොතින් කුෂිකර්මාන්තය, ඒ කියන්නේ ප්‍රධානම නිෂ්පාදන ක්ෂේත්‍රයක කුෂිකර්මාන්තේ ආංශික දායකත්වය බරපතල විදියට ඒක නිෂ්පාදනයේ කඩහැටියක් සිද්ධලා තියෙනවා. දළ දේශීය නිපියුමෙන් රුපියල් බිලියන 2017 කුෂිකර්මාන්තයෙන් 1022ක්, කාර්මික නිෂ්පාදනයෙන් 3,641ක්, සේවා වලින් 7,411ක්, එකතුව 12,074ක් අද මේ ක්ෂේත්‍රයෙන් අදාය කරලා තියෙනවා ආර්ථිකයට. 2018 අපි බැලුවොතින් කුෂිකර්මාන්තයෙන් 533 රුපියල් බිලියන, කාර්මික ක්ෂේත්‍රයෙන් 1,942යි, සේවා වලින් 3,837යි, එකතුව 6,312යි. කල්පනා කර බලන්න 50%කට වැඩිය දළ දේශීය නිෂ්පාදනයට අද දායක වීම කඩාගෙන වැටලා තියෙනවා මේ කුෂිකර්මාන්තය සහ කර්මාන් සහ සේවා කියන ඒ ක්ෂේත්‍ර වලින්. ඒ නිසා අපි බැලුවොතින් කුෂිකර්මාන්තයේ පමණක් 1577 30.7ක් දායක වෙලා තියෙනවා දළ දේශීය නිෂ්පාදනයෙන් ආර්ථිකයට. මෙන්න මේක 2017 දී 8.5 දක්වා අඩු වෙලා තියෙනවා. දළ වශයෙන් 122.2කින් කඩාගෙන වැටලා තියෙනවා. තේ රබර් පොල් වි කිලෝග්‍රෑම් වලින්, ඒ වගේම මිලියන වලින්, ගෙඩි මිලියන වලින්, මෙට්‍රික් ටොන් දහස් ගණන් වලින් අද මේ ක්ෂේත්‍රයේ නිෂ්පාදනයේ බරපතල විදියටම කඩාගෙන වැටලා තියෙනවා. ඒ වගේම මා කියන්න ඕන ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕන විදේශ වෙළඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපද ලෝරු මිලියන ආනයන අපනයන තත්ත්වය. 2015 විදේශ වෙළඳාමේ ආනයන තත්ත්වය ඩොලර් මිලියන 18,935යි. 2015 අපනයන තත්ත්වය 10,547යි, වෙනස 8,308යි. 180කින් එහි වෙනස දක්වන්න පුළුවන්. ඒ වගේ 2016 19,183යි ආනයන අපනයන 10,310යි, වෙනස 8,873යි. 190ක වෙළඳ අනුපාතයේ වෙනසක්. 2017 2980යි ආනයන අපනයන 11,360යි, 9,620ක 195ක වෙළඳ පරතරයක් වෙළඳ ශේෂයක්. ඒ වගේම 2018 14,837යි ආනයන අපනයන 7839යි වෙනස 6998 100ට 200ක වෙනසක් කල්පනා කරලා බලන්න අපි ආනයන අපේ ආනයන එන්න 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 වැඩි වෙලා තියෙනවා පාරිභෝගික භාණ්ඩ අනිකුත් පාරිභෝගික භාණ්ඩ අන්තර් භාණ්ඩ ආයෝජන භාණ්ඩ ඒ වගේම තෙල් කන්න ද්‍රව්‍ය යන්ත්‍රෝපකරණ ප්‍රවාහන රසායනික ද්‍රව්‍ය තිරිඟු පිටි ඒ වගේම ආනයනයන් බරපතල විදියටම වැඩි වෙලා තියෙනවා ආහාර හා ආහාර පානවල සහ වාහන වෛද්‍ය උපකරණ බෙහෙත් තිනුගු පිටි මෙන්න මේ නිසා බරපතල විදියේ කඩාවැටීමක් අපනයන් ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙනවා අපනයන් ගතුතින් තේ රෙදි පිලිසහ ඇඟලුම් අපනයන බරපතල ලෙස අඩු වෙලා තියෙනවා මන්ත්‍රීතුමනි එමගත් දැම්පසදී අපට පේනවා තමුන්නාන්සලා හඳුන්වා දෙන්න උත්සාහ කරේ මොකද්ද ආනයන ආදේශනයක් සහ අපනයන වර්ධනයක් නමුත් සිද්ධ වෙලා තියෙන්නේ ආනයන වර්ධනයක් සහ අපනයන කඩාවැටීමක් තමයි අපේ ආර්ථිකයේ දකින්න තියෙන්නේ මේ වසර ගන්නා තුල ඒ වගේම රාජ්‍ය ණය අරන් බැලුවොත් 2014 රුපියල් බිලියන 7390ක් 2015 8503ක් 2016 9387ක් 2017 10313ක් 2018 11052ක් 2015ට සාපේක්ෂව 2016 වසර තුල ණය ගැනීම 10.3%කින් ඉහළ ගිහිලා තියෙනවා ඒ වගේම ණය වාරික සහ පොලිය අපි බැලුවොත් ගෙවීමට ලක් වෙලා තියෙන මේ විදිහට රුපියල් බිලියන 2014 ණය හා වාරික පොලිය ගෙවීමට 1076ක් රුපියල් බිලියන 15 1317ක් 2016 1352ක් ඒ වගේම මෙන්න මේ විදිහටම බරපතල ලෙස රාජ්‍ය ණය මේ ආකාරයෙන් දැඩි විදිහටම ණය වාරික වලින් පොලි මේ ණය වාරික අපට ලැබෙන මේ පොලි ගෙවීමට අද වැය කරලා තියෙනවා ඒක බරපතල විදිහේ ගැටලුවක්. ඒ වගේ අපි කියන්න ඕන රාජ්‍ය බදු ආදායම සලසලා තියෙන කොහොමද කියලා. අපි දන්නවා 2014 රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 1050යි 2015 1355යි 2016 1463යි බදු ආදායමෙන් අපි බැලුවොත්ින් ණය වාරික පොලිය ගෙවීම සිද්ධලා තියෙන මේ ආකාරයෙන් 2014 102.4%කට කල්පනා කර බලන්න ජනතාවට නැතිවෙන්න ජනතාවගේ ලේ කඳුළු දාඩිය මහන්සිය උරාගෙන මේ පාලකයෝ නැතිවෙන්න මදු ගහලා ඒවයින් දමන් ගත්ත ඒ ණය සහ වාරික වලට පොලී ගෙවනවා සංවර්ධනයට ජනතාවගේ සුපසිද්ධියට සත පහක්වත් වෙන් කරන්න අපලදායක විදියට 2015 97.19%ක් 100ට 2016 92.41%ක් 100ට 2017 90%ක් 2018 91%ක් මේ ලබා ගන්න බදු වලින් මහ ජනතා තල්ල පෙරලා ලබා ගන්න බදු වලින් ණය ගෙවීම ණයට වාරික පොලිය ගෙවීම තමයි සිද්ධ කරන්නේ ජනතාවට ඔවුන්ගේ දූ දරුවන්ට රටට යහපත කිරීමට මේ පාලකයෝ කවදාකවත් කල්පනා කරන්නේ නැහැ කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම මා කියන්න ඕන පුතුමාට බදු ප්‍රතිපත්තිය ගත්තාන් පස්සේදී එක්සත් ජනපදයේ ඍජුසහ වක්‍රබදු අපි සලකලා බැලුවොත් ජනපදයේ 92%ක් අය කරනවා ඍජුබදු වක්‍රබදු අය කරන්නේ 8යි. කැනඩාවේ 77%යි වක්‍රබදු 23යි. මැලේසියාවේ 70%යි ඍජුබදු වක්‍රබදු 30යි. ඉන්දියාවේ 52%යි වක්‍රබදු 48%යි. පකිස්තානයේ 39%යි ඍජුබදු වක්‍රබදු 61%යි. ශ්‍රී ලංකාවේ 10%යි ඍජුබදු වක්‍රබදු 90%යි. කල්පනා කර බලන්න ගරු මන්ත්‍රීතුමනි ආසියාකරයේ වුණත් අපි ඉන්දියාවට පකිස්තානට මලේසියාවට වඩා ඉතාමත්ම ඉහළින් ඉන්නවා ජනතාවගෙන් වක්‍රබදු අය කරලා ජනතාව සූරගෙන කාලා පලාගෙන පලාගෙන කාලා 10%ක් වෙච්ච ඒ ධනපති පන්ති ආරක්ෂා කරන්න මේ ආණ්ඩු දෙකම digin digin katitu kala thiyena kiyana ekai mage viswasaya e nisa 2018 rupiyal koti 171200ක් වුණු මේ බදු ප්‍රමාණය 2019 දී රුපියල් කෝටි 207,700 දක්වා වැඩි කරලා රුපියල් කෝටි 36,500ක් අමතර බද්දක් අද ජනතා මත පටවලා තියෙනවා මෙන්න මේ ආණ්ඩුව විසින් මේ 2019 වකවානු තුල ඉදිරියට ඒ නිසා මම ඔබතුමාලාට යොමු කරනවා මේ ආණ්ඩුව ආවැහිංගිය පියවා ගන්න අලුත් රුපියල් කෝටි 20,800,000ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම ඒ ණය ගන්න සිද්ධ වෙනවා මේ අයට එහෙම නැත්නම් පස්සේදී 2009 සමස්ත වියදම රුපියල් බිලියන 4,550ක්ම වෙන් කරලා තියෙන්නේ ආණ්ඩුව ලබාගත් ණයවලට ණය සහ පොලිවාරික ගෙවීමට පමණමයි ඉතුරු සියල්ල ඉතිරි වෙන්නේ කියන රුපියල් බිලියන 2,250 තමයි මන්ත්‍රීතුමනි සියලුම වැටකට්ටු වලට ආර්ථික සමාජික සංස්කෘතික හැම පැත්තක්ම ප්‍රාග්ධන වීදම් පුනරාවර්තන වීදම් මේ සියල්ලටම වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 2,250යි අපි අහනවා පුළුවන්කමක් තියනොද මේ මහා දවැන්ත ණය කන්දරාවට අපේ රට යට කරලා ජනතාවට කිසිම සුභසිද්ධියට කටයුතු නොකරන මේ ආණ්ඩුවට මේ විදිහේ ණයකව ඉන්න පුළුවන්කමක් අපි විශ්වාස කරනවා ඉදිරියට ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම ජනතාව වෙනුවෙන් වැඩකටයුතු කළ යුතුයි ඒ නිසා තමයි අපි කියන්නේ මෙන්න මේක තනිකරම සිහින සාප්පු සංකීර්ණ එහෙම නැත්නම් සිහින විමාන අයවැයක් කියලා මේ තරම් කෙස්පැන් තරක මොන තරම් ඉදිරිපත් කරත් ඒ වගේ තර්ක විතර්ක මොනව කරත් අපි තමුන් අන්සල්ට කියනවා මෙන්න මේ අයවැය ඇත්ත හරය තමයි මේක පදනම තමයි මේක නිකම්ම නිකන් ණය මත පදනම් වෙච්ච අයවැයක් ඒ නිසා සියල්ලම පෞද්ගලීකරණයට සහ විකිණීමට ලක් කරපු අයවැයක් මිස වෙන මොකුත් නෙමෙයි මේක ඒ නිසා අපි කියනවා වරාය ගුවන්තොටුපළ කන්ද නිදි විතරක් නෙවී ජනතාවගේ පොදු වැසිකිළියත් පෞද්ගලිකංශයට විකිණීමට තමයි මුදල් ලැබෙතුමා මේ අයවැයෙන් යෝජනා කරන්න කියන එකයි අපේ විශ්වාසය මන්ත්‍රීතුමනි ඊට හැර වෙන මොන මාකාර්ගයක්වත් එහෙම කොසස්ත විදියේ යෝජනා ඔහුටත් අද නැහැ කියන එක අපි විශ්වාස කරන්නේ ඒ නිසා මම කියනවා මූල ප්‍රතිපත්තිය අද මේ නිසා සම්පූර්ණ පිළිවැටලා තියෙනවා මුළු අයවැය හිඟේ ගත්තයන් පස්සේදී අබ්බැලුවති 2014 1,274යි රුපියල් බිලියන 1,264යි ආදායම වියදම 1,855යි පරතරේ රුපියල් බිලියන 591යි 2015 රුපියල් බිලියන ආදායම 1,515යි වියදම 2,345යි 830යි බිලියන පරතරේ 2016 1,658යි ආදායම වියදම 2,328යි බිලියන 670ක හිඟයක් තියෙනවා 17 2,098යි ආදායම වියදම 2,723යි 625ක හිඟයක් තියෙනවා 18 2,175යි ආදායම 3,182යි වියදම 1,807ක හිඟයක් තියෙනවා 19 2,500යි ආදායම 4,500යි වියදම රුපියල් බිලියන 2000ක ගියක් තියෙනවා අපි අහනවා පුළුවන්කමක් තියනොද මේ මහා දවැන්ත පරතරය මේ මහා දවැන්ත පරතරය නිසා ඇතිවන සෑම ක්ෂේත්‍රකම ඇතිවන කඩාවැටීම් නතර කරන්න තමුන්නාන්සලා මොනවද මෙයා යෝජනා කරලා තියෙන්නේ නිෂ්පාදන ක්ෂේත්‍රය වැඩි දියුණු කරන්න ඒ වගේම සේවාවන් වැඩි දියුණු කරන්න ඒ වගේම කර්මාන්තා කුෂකර්මාන්තේ ඒ තත්ත්වයන් වැඩි දියුණු කරන්න ඒ විදිහේ ආදායම් උත්පාදනය කරන මාර්ග ඒ වගේම ඵලදායක ආයෝජනයන් ඉදිරිපත් කරලා ඒ තුලින් ආදායම් හොයාගෙන මේ අයවැය පිළිවන්න කිසිදු ආකාරයක යෝජනාවක් තමුන්නාන්සලා ඉදිරිපත් කරලා නැහැ ඒ වගේම අයවැය පරතරය අපි බැලුවොතින් දළ වශයෙන් 17.5% බාටපත් වෙලා තියෙනවා 18.5% බාටපත් වෙලා තියෙනවා අපි විශ්වාස කරනවා 19 මේක 100%කට වැඩි මොන මොන තරක දැම්මත් මොන කතා කරත් ඇත්ත ඒකයි. ඒ නිසා සිහින මවනවා, සිහින් දකින්නවා, මෙන්න මේ විදියට අය අපතරේ අඩු කරනවායි කියලා යථාර්ථය නම් ඒක නෙවී කියන එකයි මා විශ්වාස කරන්නේ. ඒක නිසා මේ මහා දවැන්ත අයවැය අපතරේ මේ විදියට තියෙද්දි අපි කල්පනා කරලා බලමු රටේ රාජ්‍ය නායකයෝන්ගේ පිළිවෙත කොහොමද කියලා. ජනාධිපති වීදම් විතරක් 2017 උන්දාමත් වීදම් රුපියල් බිලියන 1151යි, ප්‍රාග්ධන වීදම් 4501යි, ජන පුණ්ඩාවචන සහ ප්‍රාග්ධන වීදම් බිලියන 6452ක් ජනාධිපතිවරයාගේ සුඛ විහරණයට වෙන් කළ තියෙනවා. කතාවට නම් කිව්වේ කොහොමද? කතාවට කිව්වේ මම ඉතාමත්ම සරල ජීවිතයක් ගත කරමින් ආදර්ශයක් දෙමින් තමයි මම මේ රට වැටලා තියෙන අගාධෙන් ගොඩ ගන්න කියලා. 2018 දිහා බැලුවොතින් රුපියල් බිලියන 2708යි ජනාධිපතිතුමාගේ වියදම, ගුණාත්‍ර වියදම, ප්‍රාග්ධන වියදම 7275යි, 9983යි සමස්ත වියදම. කල්පනා කළ බන් තමුන්නාන්සේ. ඒ වගේම තමයි අගමැතිවරයා යාගණක් කියන්න ඕන. අගමැතිවරයාගේ 2017 ප්‍රාග් ගුණාත්‍ර වියදම් බිලියන 770යි, ප්‍රාග්ධන වියදම් 488යි, 1158ක වැඩිවීමක් තියෙනවා. එතට 1158යි සමස්තේ. ඒ වගේම 2018 951යි පුරාතන වියදම් 821යි, ප්‍රාග්ධන වියදම් 1772ක්. රටේ ඉන්න ඉහළ සහ දෙවැනි පුරවැසියගේ පැවැත්ම, ක්‍රියාකාරීත්වය, සුඛ විහරණය මෙහෙම උනායින් පස්සේදී.
ගරු මන්ත්‍රීතුමා, දිවාහාර දිවාහාරය සඳහා නතර කරන්නේ නෝ කටයුතු. ඒ නිසා ඔබතුමාගේ කාලය විනාඩි 6ක් දිවාහාර විවේකයෙන් පස්සේ ලැබෙනවා. පාර්ලිමේන්තු කටයුතු පසු 1:30 දක්වා දිවාහාර වෙනුවෙන් අත්තිරුණා.